ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 22ක කාලයක් ලැබෙනවා.
ඔබ ස්තුතියි. අර මන්ත්‍රීතුමිය බොම සුන්දර සින්දුවක් තියෙනවානේ අපි පොතට කලින් හැමදාමත් පිටකවරනේ බැලුවේ කියලා. ඉතින් මමත් මේ අයවැය පොතේ පිටකවරේ මුලින් බැලුවා. බලපුවා අනුර කුමාර දිසානායක මහත්මයාගේ අයවැය 2025. හැබැයි පොත පෙරලා බලපුවාම අනුර කුමාර දිසානායක මහත්මයාගේ නෙමේ අයවැය අනිල් වික්‍රමසිංහ මහත්මයාගේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැය ගැනද දැන් මේ අයවැය වැද්ද අපි කතා කරන්න ඕනේ. අනුර කුමාර දිසානායක මහත්මයාගේ පිටකවර ගැනද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මම පොඩ්ඩක් ඒ දරුස 70 සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුවේ පළවෙනි අයවැය ඉදිරිපත් කරේ ආචාර්ය එන්.එම්. පෙරරමැතිතුමා. එතුමාගේ අයවැය දිහා පොඩ්ඩක් බැලුවා. මම මේක ගෙන්නගෙන අද පොඩ්ඩක්. ඉතින් සම්පූර්ණ තිබුණු ආර්ථික වැඩපිළිවෙලට විරුද්ධව අපි එකග වුණා නැතා විරුද්ධ අයවැයක් තමයි දාවේ. තිබුණු ආර්ථික අඩ්ලි සේනමැතිතුමාගේ අවසාන ආණ්ඩුවේ අයවැයට ප්‍රතිවිරුද්ධ අයවැයක්. හැබැයි 77 එහෙම වුණා. රොනිල් මැතිතුමා ගෙනාපු අයවැය 77 ආර්ථික වැඩපිළිවෙල කුඩුපට්ටම් කරපු ප්‍රතික්ෂේප කරපු කණපිට හරවපු අයවැයක්. හැබැයි අනුර සහෝදරයාගේ අනුර දිසානායක ජනාධිපති සහෝදරයාගේ අයවැය අර පිටකවරිතක් විතරක් වෙනස් කරලා ගෙනාපු අයවැයක් විදියට දකින්න. ඉතින් අපි හැමදාම අපි මේ දවස්වල අහන කතන්දරේ මේ 76 කතන්දරේ ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ඒතර මේ කතා කරන්න එපා කියලා තමයි මට නම් හිතන්නේ මෙතන. දැන් අපි කතා කරා ඇති 76 ශාපේ ගැන. අපිට මතකයි 47 වෙනකොට මතකයි කියන්නේ අපි විදිලා නැහැ. නමුත් අපි අහලා තිනෝ අපේ රටේ තිබුණේ ප්‍රධාන ප්‍රශ්නේ අපිට තිබුණේ කෘෂිකාර්මික ප්‍රශ්නයක් තිබුණේ. අපේ රටේ එවකට හිටපු ජනගහණයෙන් 3-1 තමයි හාල් නිෂ්පාදනය තිබුණේ. හැබැයි DS සේනාරමැතිතුමා මූලික ප්‍රමුඛ අවධානය යොමු කරේ කෘෂිකර්මාන්තයට. දැන් ඔය 76 සාපේ ගැන කතා කරන අම්පාර දිස්ත්‍රික්කයක් නැහැ DS සේනාරමැතිතුමාගේ ගල්ල ව්‍යාපාරේ නැත්තම්. අල්ල අම්පාර නගරය කියන්නේ බොහොම හොඳ අලංකාර විතරක් නෙමේ බොහොම පුළුල්ව විහිදුණු ඉදිකරපු නව නගරයක්. ඒ නගරයක් නැහැ ගල්ල ව්‍යාපාරේ නොතිබෙන්න. ඉතින් එදා DS සේනාරමැතිතුමාට පුළුවන් වුණා ඒ ආරම්භ කරපු කෘෂිකර්ම ප්‍රතිපත්තිත් එක්ක ජයජාතුන් මැතිතුමා අවසන් කරනකොට මහවැලියෙන් අපේ රටේ එක පැත්තකින් වාරි පද්ධතිය, එක පැත්තකින් කෘෂිකර්ම තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට පුළුවන් වුණා අපි සහලෙන් ස්වයංපෝෂණය වෙන්න. ඒ 76 කෘෂිකර්මයේ ප්‍රබෝධය, කෘෂිකර්මයේ අපේ රට සහලෙන් ස්වයංපෝෂණය වීම මේ අවුරුදු 76 සාපයක් විදියට දකින්න අපිට බෑ. ඒ වගේම අපි දන්නවා කර්මාන්තකරණයට SWRD වන්දනා මැතිතුමා පිවිසියා. හැබැයි මේ කර්මාන්තකරණය මූලික වුණේ ආනයන ආදේශ කර්මාන්ත විදියට. එහෙම නැතුව අපි ලෝකය ජයගන්න ලෝකයට බාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත දක්වා එහාට ගියේ නැහැ. මම දකින ප්‍රධාන අපි කරගත්තු 76 වුණු සාපයක් තමයි එදා කැල්ටෙක්ස් සහ ඇසෝ සමාගම් මම හිතන්නේ 65 දකෝද මේ අපේ රටෙන් එලවලා දැම්මා. ඒ එලෝපු කර්මාන්තශාලා නරේන්ද්‍ර ජයදීස අමතුමා ගිහිල්ලා 64 ජොරන් අයිලන්ඩ් වල සිංගප්පූරුවේ කර්මාන්ත ආරම්භ කරා. තෙල් බිඳුවක්වත් නැති සිංගප්පූරුවට පුළුවන් වුණාද ලෝකේ ඛනිජ තෙල් වෙළඳාම අත්පත් කරගන්න, මිල තීන්දු කරන්න, මූලික හබ් එකක් බවට පත් කරන්න. එදා අපිට තිබුණු ඔපචුනිටි එකක් තමයි අපි නැති කරගත්තේ මූලාසනේ මන්තුමියනේ 64 ඒ සමාගම් අපේ රටින් එලෝලා. අන්න 76 සාපේට හේතුණු කාරණයක්. ඒ වගේම මට මතකයි මේ අපේ උඩුබද්දාවේ මගේ බිංගිරි ආසනේ තිබුණා ලංකා මාතා කියලා බස් සේවාවක් පුද්ගලික සමාගම. ඔය අනිත් එක කොළඹ තිබුණේ කවුද මෙන්නි සමාගම් වගේ බොහොම තරංකාරී සමාගමක්. බස් 100ක් විතර තිබිලා තියෙනවා. උඩුබද්දාව දැන්ටත් තියෙන CTB වැඩපොළ ඒගොල්ලන්ගේ වැඩපොළ. එතකොට ඒව සේරම ජනසතු කරා. දැන් ජනසතු කරලා අපේ CTB එක ආවද සිංගප්පූරුවේ මැලේසියාවේ තියෙන ප්‍රවාහන පද්ධතියට ප්‍රවාහන සමාගම් ප්‍රවාහන ආයතන මට්ටමට ආවද? නැහැ. හැබැයි එදා තිබුණු ඒ සමාගම් අද දක්වා ගියා නම් අද අපි අර දැන් ඔබතුමාලා අයවැයෙන් වෙන් කරන මොකද්ද පාත ප්ලැට්ෆෝම් එක තියෙන බස් තියෙන තත්ත්වයට පත් කරන්න තිබුණු සමාගම් අපේ රටේ තිබුණා. හැබැයි ඒව කරේ නැහැ. ඒව තමයි අපේ රටේ 76 සාපේට හේතුණු වැරදි තීන්දුව ජනසතු කරන්නේ. දැන් අපේ වතු ටික පොල් වතු ටික පෞද්ගලික ව්‍යාපාරිකයෝ ගාවට තේදි හොඳට අස්වැන්න තිබුණා. ආණ්ඩුවට ගත්තට පස්සේ මොකද උනේ? මේ විනාශ වෙලා ගියා. ඒ නිසා ඒ වැරදි තීන්දුව 76 තිබුණා. හැබැයි ඒ වගේම හොඳ දේවල් 76 වුණා. අපි දන්නවා 77 ජයර් ජනරල් මැතිතුමා බලයට පැමිණලා චීනට කලින් මුලින්ම බීවයි සෝන් නිදහස් වෙළඳ කලාප හැදුවේ අපි. චීන ඇවිල්ලා අපේ බියගම කටුනායක බල්ල ගියා. අපි ගෝලීය වෙළඳපොළට පිවිසියා. ඒ බීවයි සෝන් ඇතුළට අවශ්‍ය නීති රීති හැදුවා. බීවයි සෝන් වලට පහසුකම් ටික දුන්නා. ප්‍රේමදාස් ජනාධිපතිතුමා බීවයි සෝන් එකෙන් එළියට ගිහලා ගමට කර්මාන්තශාලාව ගෙනිච්චා. ඒ වෙලාවේ තිබුණු හොඳ වෙළඳපොළක් අපි ආකර්ෂණය කරගත්තා. ලංකාව ලෝකේ හොඳම ඇඟලුම් කරුවාට පත් වුණා. ඒවා මේ 76 වුණු හොඳ දේවල්. හැබැයි එතනින් එහාට ගියාද? 93න් පස්සේ ඊළඟට අපි ඇඟලුම් වලින් ඔබට ගියාද අපේ නිෂ්පාදන? අපි මොකද්ද ගත්තු අත්පත් කරගත්තු වෙළඳපොළ? ඒ මුකුත් උනේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇවිල්ලා ආය ආර්ථික වැඩපිළිවෙල රැස් කරා. එදා 77 පටන් ගත්තු ආර්ථික වැඩපිළිවෙල 93න් එහාට ගියා නම් දැන් හොඳයි. ඔබතුමාලා මේක ඉස්සරහට අරන් යනවා නම් හොඳයි. මේ රට දියුණු වෙනවා නම් නලින්ද ජා ඉස්සරහත් අයිති නලින්දත් ඒකේ පංගුකාරයෝ වෙන්න පුළුවන්. ඔබතුමා ඇමති මම පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා නැහැ. අපි දියුණු වෙද්දි ඒක නලින්දද කියලා ප්‍රශ්නයක් නැහැ. කාටවත් සම වෙදිලා එනවා මම හිතන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕනේ තෙන්ට යන්න. ඒ නිසා මේ 76 සාපලත් දේවල් තිබුණා. හැබැයි 76 මේ රට ඉස්සරහට අරන් ගිය දේවල් තිබුණා. අපිට බැරුව ගියා මැලේසියාවට ගියා අපේ අධ්‍යාපන වෙළඳපොළ එහෙම නැත්නම් මේ උසස් අධ්‍යාපන හබ් එක අපේ රටට අත්පත් කරගන්න. අද මැලේසියාව එක අත්පත් කරගෙන තිනවා. අපේ දරුවොත් ගිහලා මැලේසියාව ඉගෙන ගන්නවා. අපේ රටේ තිබුණු හොඳ ඔපචුනිටි එකක් ඒක. ඒක අහිමි වුණේ මොකද? ඔබතුමාලා තේවාවක් කියන්න ඕන. පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධ ඔබතුමාලා මහපාරේමයි හිටියේ. සයිටම් එක වෙන්න පුළුවන්. සියලු ප්‍රතිපත්ති වලට විරුද්ධව ඔබතුමාලා පාරට බැස්සා. ඒ නිසා අපිට තිබුණු අවස්ථාව අපිට උකහා ගන්න බැරුව ගියා. අපිට අවශ්‍ය වෙළඳපොළ අපිට අත්පත් කර ගන්න බැරුව ගියා. ඉන්දියානු වෙළඳ කිවිසුම එනකොට සිංගප්පූරු වෙළඳ සිංගු එනකොට ඔබතුමාලා මේවා යක්කු බිල්ලෝ මැව්වා. ඒ නිසා අපිට මේ රට තුල තිබුණු මේ ගෝලීය ඉඩකඩ අපිට අත්පත් කර ගන්න බැරුව ගියා. ඒවා අපි දකිනවා. අපි ලබාගත් සාපයන් ඉදිරියට. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා මොකද කරේ? එතුමා මේ වෙනම ආර්ථික වැඩපිළිවෙලක් නෙමෙයි එතුමා කරේ. එතකොට එතුමාගෙන් උනේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ දිනුවක් විතරයි. ඈ ඉදිකිරීම්. ඉදිකිරීම් මූලික වෙච්චි ආර්ථිකයක්. අපි දන්නවා නරක නෑ. සමහර දේවල් හොඳ දේවලුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. හරි හෝ නරද කොමිස් ගැහුවා නැතා හෝ එදා නොරොච්චෝලේ හදපේක හොඳ දෙයක්. ඒ වෙලාව ගත්ත තීන්දුවක් විරෝධතා තිබුණා. හැබැයි හොඳ කරපු හොඳ වැඩක් විදිහට අපි දකිනවා. හැබැයි එතුමා ඒ නන් ට්‍රේඩබල් සෙක්ටර්ස් තමයි දිනු කරේ. අරව හැදුවා මේව හැදුවා. ඒවා ඕනෑවට වඩා හදන්න ගියා. ඒ වගේම වෙනම කොමිස් ගාලා ඒ හොරකම් කරලා ඒව වෙනම දේවල්. හැබැයි එතෙන්ට මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න පත් කරපු දායක වුණු ඔබතුමාලා. ඒතකොට ඔබතුමාලත් ඒවට පංගුකාරයෝ නෙමෙයිද? 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවේ ඒකේ 100% ඒ ගෞරවයේ අයිතිය වටිනාකම යන්නනේ ජේපී එකට. එතකොට 76 සාපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දායකත්වය එතාම ඉහළයි. ඒ දායකත්වයට නායකත්වය දුන්නේ කවුද? ජේපී එකනේ නේද? ඉතින් 76 එතකොට ඔබතුමාලත් පංගුකාරයෝනේ. 88 89 මේ රටේ ඇතිවුණු තත්ත්වය. අද ඔබතුමාලා උතුර ගැන ඉතාම සුබවාදීව දකිනවා. ද්‍රවිඩ ජනතාව ගැන සුබවාදීව කතා කරනවා. ඉන්දුලංකාගේ උසුම ගැන, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඔබතුමාලා ඒ දවස්වල කතා කරපුවා. කොහොම ආකර්ෂණීයයි. ඒවත් එක්ක තරුණයෝ ගොනු කරගෙන 88 89 මේ රට ගිනි තිබ්බා. ඉතින් මේ 76 සාපේට මේවත් වළංගු වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ 76 කතන්දරය අපි දැන් නවත්තමු. මෙතනින් එහාට ගමු. මෙතනින් එහාට ගෙනියමු. ඒ අර අපි රට දියුණු කරන තැනට අරයි යන්න කටයුතු කරමු. දැන් මේ අයවැය මම දැක්කා ඔබතුමාලා යාපනයේ පුස්තකාලයට මුදල් වෙන් කළා තියෙනවා. මං හිතනවා ඒක නෙමෙයි වෙන්න ඕනේ. ඒකත් හොඳයි. හැබැයි යාපනයේ උතුරු නැගෙන මිනිස්සු බලාපොරොත්තු වෙන ඊට වඩා දෙයක් බුදුවල දුන්න පොරොන්දුවක් විවස්සා සංශෝධනයක් දහතුන ප්ලස් දහතුනට එහාගිය බලය බෙදීමක් ගැන මං අහන ඔබතුමාලා ඒකට මේ අයවැයෙන් ඒ තීඳු තීරණ අරන් තියනවද ඒ සඳහා අඩිතාලම දාලා තියනවද ඒ ගැන කතා වුණාද නිසා යාපනයේ පුස්තකාලේ නෙමෙයි අද උතුර නැගෙන මිනිස්සු ඉල්ලන්නේ යාපනයේ පුස්තකාලෙන් එහා ගිහිල්ලා බලය බෙදීමක් ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තව සුරක්ෂිත වෙන වැඩපිළිවෙළක් බලාපොරොත්තු වෙනවා අන්න ඒකට වැඩ කටයුතු කරන්න ඔබතුමාලා මං දැක්කා අපේ කඳුකරේ ජනතාව ගැන මලයගම් කියන වචනේ පාවිච්චි කරලා ඒ අය ගැන බැලුවා ඒ අය අවධානය යොමු කරා කියලා කියනවා හැබැයි ඔබතුමාලා සමාජවාදී ප්‍රතිපත්ති දැන් නැතත් ඒව අගය කරපු අය විදියට ඉස්සල්ලාම ඔබතුමාලා යොදවන්න මුදල් මේ ලයින් කාමර ටික අයින් කරන්න මේ ලයින් කාමර ජීවිත අයින් කරන්න ඒ මිනිස්සු විඳින දුක මං දැකලා තියෙනවා වැඩි මුදලක් වෙන් කරලා මේ ලයින් කාමර මේ 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 අවුරුදු 3 4 5 ඔබතුමාලා ඉවත් කරන්න ඒ ජනතාවට අවම පහසුකමක් තියෙන ජීවිතයක් අත්පත් කරගන්න මුදල් වෙන් කරන්න මේ මලයගම් කියන නම දැම්මට ඒ ජනතාවගේ ජීවිත උසස් වෙන්නේ නැහැ ඒ ජීවන තත්ත්වය උසස් වෙන්නේ නැහැ නිසා වෙන්න ඕනේ ගරු අගමැතිතුමියනි මේ ඉන්න අපේ උඩ රටේ ඉන්න කඳුකරේ අවුරුදු 200ක් ජීවත් වුණු මිනිස්සුන්ගේ ඒ 200ම ලයින් කාමරවල හිටියේ ඒ මිනිස්සුන්ගේ ජන ජීවිතය උසස් කරන්න මේ ලයින් කාමර මේ රටේ ඉවත් කරපු සමාජයක් ඉවත් කරපු ජනතා ඒ වගේ බැහැර වුණු ජනතාවක් ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි මම හිතන්නේ ඒ ජනතාවට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය විදියට මම දකිනවා අපේ රටේ ආර්ථිකයේ දැවැන්ත ශක්තියක් දුණු ජනතාවක් ඉන්නේ අපේ කඳුරේ ජනතාව. ඉතින් ඒ වගේම අපි දැක්කා ඔබතුමාලගේ ප්‍රතිපත්ති වලට පටහැනිව දැන් ප්‍රතිපත්ති ගැන. නැක ශ්‍රී ලංකා යාළලා ඉන්න එක ගැන. විශාල මුදලක් දාලා තියෙනවා. හැබැයි මේ මුදල දැම්මට ඒ මුදලෙන් බෑ ඔබතුමාලට ශ්‍රී ලංකන් එක නඩත්තු කරගෙන යන්න. ශ්‍රී ලංකන් එක සම්බන්ධව තීන්දුවක් ගන්න ඕන. ඒක දෙනවද? එහෙම නැත්නම් රජය විසින් පවත්වාගෙන යනවද? ඔබතුමාලා කියලා තියෙන රජය විසින් පවත්වාගෙන යනවා කියලා. හැබැයි රජය විසින් පවත්වාගෙන යනවා නම් ඒකට අවශ්‍ය මුදල් තියෙන්න ඕන. හැබැයි ඒකට අවශ්‍ය මුදල් වෙන් කරලා තියෙනවා කියලා අපිට පෙහෙන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධවත් මම හිතන්නේ ඔබතුමාලා දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම මේ අයවැය ගැන කතා කරද්දී මට වැඩියෙන්ම කතා කරේ මැසේජ් කරේ කණ්ඩායම් දෙකක්. එකක් තමයි මේ ඌන සේවා උපාධිධාරී. තල්ලි ජයසමත්තුමා මේක 1000ක්වත් නැහැ. කරු අගමැතිතුමියනි ඔබ මේකේ අවධානය යොමු කරන්න මේ ඌන සේවා උපාධිධාරීන් ඒ අය ඉන්නේ පහළ ශ්‍රේණිවල. ඒගොල්ලෝ උපාධියට ගැලපෙන රැකියාවක ස්ථානගත කරන්න. ඒක කරද්දි මම දැක්කා ඔබතුමාලා මේ විභාග ක්‍රමයක් යෝජනා කරලා යම් කමිටුවකින් මම දන්නේ ඒක ඇත්ත නැත්ත එහෙම කරන්න එපා. මේ 1000කට අඩු ප්‍රමාණයක් ඉන්නේ ඒගොල්ලෝ උපාධියට ගැලපෙන රැකියාවක ස්ථානගත කරලා ඒ අයට මොකද ගොඩක් අය 50 රැකියාව මේ අවුරුදු 50ටත් දැන් ආසන්න වෙලා තියෙනවා. ඒ අයට ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඒ වගේම රැකියාව විරහිත උපාධිධාරීන් ගැන ඔබතුමාලා විශාල හඬක් නැගුවා. ඔබතුමාලගේ මැතිවරණ ව්‍යාපාරය ඒගොල්ලෝගේ දායකත්වයේ ඉතාම පුළුල්. ඒගොල්ලන්ගේ දායකත්වය අපිට මං හිතන්නේ 1%ක්වත් ඡන්ද දුන්න තියෙන පුළුවන් රැකියාව විරහිත උපාධිධාරීන්. ඔබතුමාලා ගැන දැඩි විශ්වාසයකින් හිටියා. ඔබතුමාලත් එක්ක වැඩ කරා. සුනිල් නඳුනත් මැතිතුමා රට පුරා කියලා සමුළු තිබ්බා. එයාට සාධාරණයේ මේ අයවැය ලේකණේ පේන්නේ නැහැ. 35000ක් ඉන්න උපාධිධාරීන් මං හිතන්නේ ඔබතුමාලගේ අයවැය මේ මේ ඔබතුමාලගේ මං දන්නේ කාගෙද කියලා මේක. අපි පිටකවරේ යනවා ඔබතුමාලගේ අයවැය ලේකණේ රැකියා මං හිතන්නේ 10-15000ක්වත් මේ උපාධිධාරීන්ට දෙන්න බෑ. ඔබතුමාලගේ රැකියා ප්‍රමාණය උපාධිධාරීන් සහ උසස් පෙළ ඒ හැම ශ්‍රේෂ්ඨයක්ම ආවරණය වෙන තමා මං දන්න 30000 කට දාලා තියෙන සහ මුදල් වෙන් කරලා තියෙන. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා වහාම ක්‍රියාත්මක පරිදි ඔබතුමාලා මේ කමිටු අවස්ථාවේ සංශෝධන කළා මේ රැකියාව රාජ්‍ය උපාධිධාරීන් ඔබතුමාලා දුන්නු පොරොන්දු. ඔබතුමාලා කිව්වා 20000 ගුරුත්වය වේට ගන්නවා කිව්වා. ID සහ වෙනත් ශේෂ වලට අනිත් අය ගන්නවා කිව්වා. එතකන් දීමනා ගෙවනවා කිව්වා. ඒ නිසා දැඩි අවධානයක් යොමු කරලා මේ රැකියාව විරහිත උපාධිධාරීන් ගැනත් අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබතුමාලා වෛද්‍යවරු හෙද විශේෂයෙන්ම අපි දන්නවා හෙද සමුළුවක් තිබ්බා. විශාල ආන්දෝලනයට දුන්නු හෙද සමුළුවක්. අපේ මේ හොඳ කතාවකුත් කරා අපේ ලාල් කාන්ත මහත්තයා එහෙම ගිහිල්ලා ලස්සන හෙදියෝ දැකලා කලබල වෙලා. ඉතින් ඒ හෙද හෙදියන්ට ඒ වගේම වෛද්‍යවරුන්ට මේ වැටුප් කියන කාරණේ. දැන් මේ අපි ඉස්සලා කතිකයක් කිව්වා. හැබැයි මේ GMO එකේ මට ඊයේ දුන්නා salary revision of medical officers through budget 2024. ඒගොල්ලෝ දකින්නේ නැහැ ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ටලා කියලා. මේ අතිකාල දීමන ඔබතුමාලා 80 වෙන එක 120 වෙන එක දක්වා අඩු කරලා තියෙනවා. ඒක අඩු කරලා තියෙන්නේ නර්ස්ලාගේ වෛද්‍ය සේවයේ ඒ වගේම MLT ඇතුළේ සහායක සේවාවන්ගේ ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා. හැබැයි රෝහලේම ඉන්න පරිපාලන සේවයේ ගණකාධිකාරීවරුන්ගේ අඩු කරලා නැහැ. අපි දන්නවා පැය 24ම සේවාවක් දෙන නලින්ද ජයසේමතුමා ඔබතුමාට බාර පිරිසක් තමයි මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඔවුන් පැහැදිලිවම ඔවුන්ගේ ගණනය කිරීම මනුව ඔවුන්ට වැටු අඩු වෙලා තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ ලැබීම් අඩු වෙලා තියෙන්නේ. මේ 80 වෙන එක 120 වෙන එක කිරීම හරහා ඔවුන් ගණනය කරලා තියෙනවා 2027 ජූනි වෙනකොට දැන් තියෙන ක්‍රමයට වඩා ඒ අලුත් ක්‍රමය යෝජනා කිරීම හරහා මුලින්ම වෛද්‍යවරයෙක් විදිහට සම්බන්ධ වෙනකොට 52000 විතර ලොස් එකක්. ඒ කියන්නේ අතට ලැබෙන ප්‍රමාණය අඩු වීමක් වෙනවා කියන එක. ඒ වගේම කන්සල්ටන්ට් විශේෂඥ වෛද්‍යවරුන්ගෙත් ඒ தත්ත්වය තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ මෙතනදී ඔබතුමාලා කරලා තියෙන අර රනිල් වික්‍රමසිංහ මහත්තයා දාලා තියෙනවා උදය සෙනෙහෙරත්න කමිටුව. මේ කමිටුවෙන් කෑලි කෑලි එකතු කරලා තමයි මේ වැටුප් වැඩි කිරීම කරලා තියෙන්නේ. වැඩි කිරීම හෝ අඩු කිරීම දැන් අප්‍රේල් වෙනකොට කට්ටිය දැනගන්නේ වැඩි වෙලාද අඩු වෙලාද කියලා. දැන් මට ඊයේ හම්බ වුණා ගල්ගමුවේදී මේ සුළු සේවයේ ඉන්න රාජ්‍ය සේවකයෙක් ඔහුගේ රුපියල් 900යි වැඩි වෙලා තියෙන්නේ කියලා. හැබැයි සර් මන්ට 60 පෙන්නා වගේ මේ 60 පෙන්නාම මගේ මේ මේ පෙන්ෂන් එක නම් හරි කියලා. ඒ කියන්නේ ඔබතුමාලා පෙන්ෂන් එකට සාධාරණ ඉෂ්ට කියලා දිනවා. හැබැයි පෙන්ෂන් එක ගෙවන්න වෙන්නේ ඉතින් අනාගත ඔබතුමාලටත් යම් දායකත්වයක් දෙන්න වෙයි. අර අපේ මන්තුමාගේ වගේ අවුරුදු 20ක් 25ක් ආණ්ඩුවක් හිටියොත් ඔබතුමාලට ගෙවන්න වෙයි. හොඳයි ඉන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉන්නවා කියලා කියන්න නෑ යන්න එපා. සමහරු කියනවා අවුරුදු 20ක් ඉන්නවා 30ක් ඉන්නවා ගෝටත් ඔහොම තමයි කියනවා. ඉන්න වැඩ කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ආණ්ඩුව හොඳට කරනවා නම් හැමදාම මේ ආණ්ඩුව තුනත් අපිට කමක් නැහැ. අපේ රටනේ. හැබැයි ඒක කියලා පොරටෝක් දීලා නිකන් නේද මනෝගැමුතුමක් කියන්න ඕනේ නැහැ කරන්න. ඒ නිසා ඒ අනව කටයුතු කරන්න. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධව මම ඊට කලින් ඔබතුමාගේ ප්‍රශ්නකුත් අහුවා අර මේ ප්‍රවාහන දීමනාව සම්බන්ධව ඒ සම්බන්ධවත් මේ අයවැයේදී මම හිතන්නේ අවධානය යොමු කරලා විදියට පේන්නේ නැහැ. පොද විශේෂඥ වෛද්‍යවරු හිගයක් තියෙනවා. අපේ පර්යන්ත රෝහල් වල විශේෂඥ වෛද්‍යවරු සමහරව අනුරාධපුරේ බලන්නේ කියලා තමයි මුලදී බලන්නේ. ඔවුන්ට ප්‍රවාහන දීමනාවක් නැහැ. ඊට සාපේක්ෂව ඔවුන්ගේ සමාන්තර ශ්‍රේණිවල වෙනත් නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හම්බෙනවා. වාහන හම්බෙනවා, දීමනා හම්බෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ අවස්ථාව උදා වුනේ නැත්නම් මම හිතන්නේ විශේෂඥවරු තව අඩුවේ. ඒ වගේම වෛද්‍යවරුන්ගේ මේ වැටුප් විෂමතාවය නිවැරදි කරේ නැත්නම් මම හිතන්නේ මේ උදේසෙන්රත් කමිටු වාර්තා අල්ලා වීසි කරන්න ඔබතුමාලගේ ආණ්ඩුව දැන් තියෙන්නේ. විමරත්ත මහත්තයාගේ ආණ්ඩුව තියෙන්නේ. අලුත් කමිටුවක් දාලා මේ අර උදේසෙන්රත් මහත්තයාගේ කෑලිය ඇහිඳලා මේ අයවැය ඇතුළට දාන්න නැතුව හරි හැම ශ්‍රේණියක්ම සමනය වෙන්න පුළුවන්, තුලනය වෙන්න පුළුවන්. වැටුප් වැඩි කිරීමක් කරන්න කියන ඉල්ලීම මට කරන්න තියෙනවා. ඒ වගේම මේ බන්ධනාගාර සම්බන්ධව පෞගිඩේ කතා කරා. දැන් පාතාලයේ මම මේ වැඩි මන්තුමයිද මහත්ව පාතාලද කියලා. පාතාලේ ගැන කතා වුණානේ. ආරක්ෂාව මේ පොතුත් ගේනකොට පොඩ්ඩ ඇතුලේ බලන්න ඕන. පොත ඇතුලේ කපලා ආවොත් එහෙම. දැන් පාතාලේ ගැන කතා වුණා. දැන් මේ පාතාලේ ඈත්ක වැඩිම ආශ්‍රය කරන පිළිස තමයි බන්ධනාගාරයය. දැන් අපි දන්න විදිහට බන්ධනාගාරය සහ පොලිසිය දෙල්ලොල්ලන්ගේ වැටුප් ශ්‍රේණි සමාන්තරයි. හැබැයි දැන් ඒක නැහැ. පොලිසියට සාපේක්ෂව බන්ධනාගාරයගේ වැටුප් අඩුයි. මේකත් නිවැරදි කළ යුතුයි. ඒකෙන් මම කියන්නේ පොලිසිය වැටුප් ඒ ගණනට ගානට පඩිය හම් වෙනවා ඒක ප්‍රමාණවත් කියන්නේ නැහැ. පොලිසියත් නෑ නෑ නෑ. මම කියන්නේ තුලිත කරන්න. සමතුලිත කරන්න. ඒක කියලා පොලිසියක අඩු කරන්න කියලා නෙමෙයි කියන්නේ
වැඩි කරන්න.
බන්ධනාගාරයක අඩුම ගන්න පොලිසිය ගන්නට ගේන්න. පොලිසියට තව කීයක් හරි වැඩි කරන්න බිම රත්තම යවන්න නැහැ. මොකද අද පොලිසිය ඉන්න ඕන ගානෙන් 70%ක්වත් නැහැ. එක්කෙනෙකුට රාජකාරී
විශාල ප්‍රමාණයක් ආව දෙක කාලයක් පමණ ඉතුරු.
හරි මන්තුමියා මම සභාපතිතුමිය අවසන් කරනවා. ඔවුන් ආවරණය කරනවා. ඒත් ප්‍රමාණවත් නැහැ මන්තුමා මං දන්නේ. හොඳයි දුන්නු එක හොඳයි අපි. ඔව් ඒ කමන්න දෙන්න පොලිසියට වැඩිපුර දෙන්න. අපි දන්නවා පොලිස් නිලධාරී ඔයසි මහත්තුරු බොහොම කම්පාවෙන් ඉන්නේ ඔබතුමා 180 ගණන් මාරු කරලා රට පුරා ගිහිල්ලා ඒ මාරු කරපු තමා මේ පාතාලේ වැඩි උනේද කියලාත් අපිට සැකයක් හිතෙනවා හරිද ඒ නිසා එහෙම ප්‍රශ්න තියෙනවා මේ නිසා මං හිතන්නේ පොලිසියටත් ඒ වගේම බන්ධනාගාරයගේ වැටුප් වැඩිම සම්බන්ධව ඔබතුමාලගේ අවධානය යොමු කරන එක ඉතාම වටිනවා මොකද මේ 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 වෙලාවේ අපි දන්නවා අද පාතාලේ හිතෝසෝර දෙනවා මම කියන්නේ මේ ඔබතුමාලම වගේ කියතු එක හැබැයි මේක මර්ධනය කරගන්න බැරි පට්ටකට ඇවිල්ලා තියෙනව නේද ඈ ඇවිල්ලා තියෙනවා දැන් ඔබතුමාලම කිව්වා අත්අඩංගුවට ගත්ත අය මේ මේ නීති අනුව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ආයුධ පෙන්වන්න කියලා මැරෙනවා නම් මොකද්ද රටක් ඕනද කියලා ඇහුවා. ඉතින් ආයුධ පෙන්වන්න කියලා ඉස්ලාම ඝාතනය කරේ ඔබතුමාලගේ නායකයා. විජේවීර පිටපු නායකයා. ඌවත් ඔහොම කියලානේ ඝාතනය කරේ. ඒ නිසා ඒ මට්ටමට ඔබතුමාලා වැටෙන්න එපා. ඔබතුමාලා නිවැරදි තැනට මේ රට ගෙනියන්න නම් මේ හැම ශේෂ්ත්‍රයක් ගැන දැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔබතුමාලාගේ අවධානය යොමු නොවුණු පිරිස තමයි පෞද්ගලික අංශේ රැකියා කරන 160ක 65කට ආසන පිරිස. මට මතකයි අරගලයේ වෙලාවේ අරගලයට ගහනකොට මාත් අපේ මුජිබ රාවණ මන්තුමත් අපි දෙන කලින් ගිහිල්ලා එතන හිටියා. අපි කියපු වෙලාවේ අපේ නායකතුමාලා කට්ටියම ගියා නම් අද සමහරට ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා නේ මුජිබ මන්තුමා. අපි කියපු වෙලාවේ ගියේ නැහැ. හරි. ඒ වෙලාව ඉස්සල්ලාම අරගලයට අපි යනකොට ඒ වගේම ආපු පිරිස තමයි පෞද්ගලික අංශයේ කොළඹ වටේ ඉන්න ළමයි ටික ඔෆිස් වල වැඩ කරන අය ටික WTC එකේ
කොළඹ
වටේම පිරිස ආවා අරගලේ ආරක්ෂා කරන්න. හැබැයි ඒ ඇයට වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවද? මං හිතන්නේ මන්තුමා ඒ ඇයට සාධාරණ වෙලා කියලා ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම මේ 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 රටේ විශාල කාර්යභාරයක් පංගුවක් ආර්ථිකයට දෙන දායකත්වයක් දෙන්නේ පෞද්ගලික අංශය.
කාලය අවසන්.
ඒ නිසා මේ පෞද්ගලික අංශයටත් ඒ සාධාරණ ඉෂ්ට කරන්න කියලා කියමින් ඔබතුමාලා ඔබතුමාලගේ අයවැය කවුද? කියමින් ඒ වගේම මේ අයවැයදී බිංගිරි අපනයන සැකසුම් කලාපයට මුදල් වෙන් කළා කියලා පේන්නේ නැහැ. වයඹ වැල ව්‍යාපෘතියට මුදල් වෙන් කළා කියලා පේන්නේ නැහැ. ඒකනත් අවධානය යොමු කරමින් විමල රත්නායක මහත්තයා
මම වන්දනා පෝස්තුමා